ඔය රූපය ඔබගේමද? ඇත්තටම ඔය රූපය අයිති කාටද?
මේ දුටුපුළු හැයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ.
සසර රෝගේ තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට.
දවසේ අපි දහම් සාකච්ඡාව ආරම්භ කරන්න මැත්තේ සියලු දෙනාම තේරලා নমස්කාර පාඨය සජ්ජායන කළා. තථාගතයන් වහන්සේ ඇතුළු ඒ ත්‍රිවිධ රත්නේ වන්දනා කරනවා.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සුලෝකාග වූ අවාමේනි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදුමත්ලේ උපන්නා වූ සුවාසු දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයේ නවසරයි. ඒ උත්තරීතර වූ සද්ධර්මය අනුගමනය කරන අනුගමනය කළා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ තුන්කල් වැඩවාසය කරන අතිපූජනීය මහා සංඝරත්නයේ වාසය සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පිළිවෙත. හොඳයි පින්වතුනි, අපි දැන් ක්‍රමක්‍රමයෙන් මේ සාකච්ඡා මාලාවේ සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන ඒතම් බුද්ධං ශාසනං කියන සම්බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේ අර්ථකථනය කරලා තියෙන ආකාරයටම අනුපිළිවෙලින් ක්‍රමානුකූලව මේ උතුම් නිවන පූර්ණේ කර ගැනීම සඳහා අවශ්‍ය කරන මඟ පිළිවෙල හදාගෙන යනවා. එතකොට පින්වතුනි, අපි දැන් පාපයෙන් වැළකීම, ඊට පස්සේ මේ කුසලයේ උපසම්පදා කරගන්නේ කොහොමද කියන තැනට අවශ්‍ය කරුණු කටයුතු තමයි මේ දිනවල අපි කතා කරන්නේ. එතකොට පින්වතුනි, මේ කුසලයේ පූර්ණේ කර ගැනීම සඳහා අපි මේ ලෝකයේ තේරුම් ගැනීමේ කටයුතු තමයි පළමු කොටම කරන්න වෙන්නේ. දැන් ඔය සියලු දෙනාම මේ පාපයෙන් වැළකීම කියන කොටසේ බොහොම හොඳට නිරත වෙලා ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ නවක පිරිසකුත් මේ ධම්ම දේශනා මාලාව ශ්‍රවණය කරන නිසා තමයි අපි මුලින් ඉඳලම මේ කුසලය වඩා ගන්න කොහොමද කියන කොටස අපි මතක් කරලා දෙන්නේ. එතකොට පින්වතුනි, අපි දැන් ගිය සතියේ සාකච්ඡාවේදී අපි කතා කළා මේ ලෝකයේ සම්බන්ධයෙන්. එතකොට ලෝකයේ සම්බන්ධයෙන් අපි කතා කරද්දී අපි මතක් කළා ලෝකය කියලා කියන්නේ මේ අපි ඉන්න පෘථිවිය විතරක් නෙමෙයි. ඒකත් ලෝකෙම තමයි. නමුත් අපි පළමු කොටම හොඳාකාරම තේරුම් ගන්න ඕන ලෝකයක් තියෙනවා. ඒ තමයි මේ බඹයක් පමණ වූ කය ඇසුරු වෙන ලෝකය. ඉතින් අපි ඔබට මතක් කරලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා ලෝකයේ ලෝකය කියන එක තථාගතයන් වහන්සේ අපිට බොහෝම පැහැදිලිව කැටිගරිලා පෙන්වලා දීලා තියෙනවා. විවිධ විදිහට ලෝකයේ අර්ථකථනය කරලා තියෙනවා. සරලව කිව්වොත් එහෙම පිටුනේ ලෝකයක් නම් මේ මෙච්චරයි ලෝකෙක තියෙන්න පුළුවන්. එතනින් එහා වෙන මොකුත් මේ ලෝකේ නැහැ. ඒක හරියට නිකන් ගුවන් යාන ඉංජිනේරුවරයෙක් කියනවා ගුවන් යානයක් පෙන්නලා මේ ගුවන් යානේ මේ ටික විතරයි තියෙන්නේ, මෙතනින් එහා කිසිම දෙයක් මේ ගුවන් යානේ නැහැ කියලා. එතකොට ඒ විද්‍යාඥයා කරේ මොකද්ද? ගුවන් යානේ අන්තර්ගතය පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම තමයි ලෞතුරා බුදුපියාණන් වහන්සේ මේ ලෝකේ අස්සක් මුල්ලක් නැර කොහේ ගියත් මේ ටික විතරයි තියෙන්නේ කියලා මේ ලෝකේ අන්තර්ගතය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතකොට අපි මේ පැහැදිලි කිරීම අතරින් අපි එකක් ගත්තා. හොඳාකාරව ඔබ තේරුම් ගන්න ඕන පින්වතුනි, මේ ලෝකය තථාගතයන් වහන්සේ ලෝකයේ අන්තර්ගතයේ විවිධ තැන්වල විවිධ පිරිස්වලට ඒ අයගේ මානසික මට්ටම් වලට අනුකූලව අර්ථකථනය කරලා තියෙනවා. නමුත් ওই සියලුම අර්ථකථන වලින් ලෝකය හඳුන්වා දීම තමයි වෙලා තියෙන්නේ. එතකොට ඔබ ඒ සියල්ලම දැනගන්න අවශ්‍ය නැහැ. සමහර තැන්වලදී බිඟුන්ති උග්ගුණිතඥ විපන්නිතඥ නෙය්‍ය පදපරම කියලා මේ තථාගතයන් වහන්සේගේ දහම් ශ්‍රවණය කරන පිරිසින් උග්ගුණිතඥ විපන්නිතඥ කියලා කියන්නේ බොහෝම අධික ප්‍රඥාවන්ත පිරිස්. සාරිපුත්තන් වහන්සේලා වගේ පිරිස්. ඉතින් ඒ වගේ මහා උතුමන් වහන්සේලාට, ඒ වගේම ධාරුජීවි හාමුදුරුවෝ වගේ මහා උතුම් පිරිස. ඉතින් ඒ අයටත් තථාගතයන් වහන්සේ ලෝකය කියලා කියන්නේ මේ මෙච්චරයි කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට ඔබ ඒ සියලුම දේවල් දැනගන්න අවශ්‍ය නැහැ. මොකද මේ හැම දෙයකින්ම කියන්නේ එකම කාරණාව. ඒ නිසා ඔබ පළමු කොටම අපිට බොහොම පැහැදිලිව තේරෙන, සුපැහැදිලිව වැටහෙන කොටසකින් අපි තේරුම් ගන්න ඕන ලෝකය කියලා කියන්නේ මේ මෙච්චරයි කියලා. ඒ නිසා පින්තුනි අපි ලෝකය කියන එක මෙදා වෙන් කරගත තථාගතයන් වහන්සේගේ උතුම් දේශනාවට අනුකූලව ලෝකය කියන එකේ මේ මෙච්චරේ අන්තර්ගතය තියෙන්නේ කියලා. මොනවද ඒ? ලෝකේ තියෙන්නේ රූපයි, වේදනායි, සංඥායි, සංකාරයි, විඤ්ඤාණයි. දැන් මේ නවක පිරිසක් මේ බණ අහන නිසා මේ පාළි වචන මේවේ අර්ථ හොදාකාරව දන්නේ නැතුව ඇති. සමහරට අහලත් ඇති. ඉතින් මම මේවා පැහැදිලි කරලා දෙන්නම් තින්. ලෝකේ තියෙන්නේ මොනවද? රූපයි, වේදනායි, සංඥායි, සංකාරයි, විඤ්ඤාණයි. ඔතනින් එහාට වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඔච්චර තමයි තින් ලෝකේ කොහේ මොනව හොයාගෙන ගියත් ඔච්චර තමයි තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි ලෝකේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ලක්ෂණ තුනක් කියලා දීලා තියෙනවා. තථාගතයන් වහන්සේ කියනවා මේ ලෝකේ අනිච්චයි. ඒ වගේම තමයි මේ ලෝකේ දුක්ඛයි, මේ ලෝකේ අනත්තයි කියලා. මේ අනිච්ච දුක්ඛ අනත්ත කියලා කියන්නේ ත්‍රිලක්ෂණය කියන එක. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ එතරම් මේ වචනේම අර්ථය තියෙනවා ලක්ෂණ තුනක්. ත්‍රිලක්ෂණ ලක්ෂණ තුන. ඒ කියන්නේ මුලින්ම අපි ලෝකය කියන එක කැටි කරලා තේරුම් ගත්ත මේ මේක තමයි ලෝකේ. ආන් ඒ ලෝකේ ලක්ෂණ තුනක් තියෙනවා. ඕම ඔය ලක්ෂණ තුන මේ ලෝකේ තියෙනවා කියලා වටහා ගත්තට පස්සේ එතනින් එහාට ඒ අවබෝධයටපත් වෙච්ච කෙනා දන්නවා එතනින් එහාට මේ සියලුම ප්‍රශ්න හටගෙන තියෙන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට නිදහස් වෙන්නේ කොහොමද කියලා ආන් එතකොට වැටහෙනවා. එතකොට අපි දැන් පැහැදිලිව ඒ කොටස තමයි මේ යන්නේ. එතකොට අපි ලෝකය කියලා තේරුම් ගත්තා. ලෝකේ තියෙන්නේ මොනවද? රූපයි, වේදනායි, සංඥායි, සංකාරයි, විඤ්ඤාණයයි. ඔතනින් එහාට වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. එතකොට ඕන් ඔය කියපු ලෝකේ තියෙන කාරණා පහෙන් අපි එක කාරණාවක් පසුගිය සාකච්ඡාවේදී ගත්තා. මොකක්ද? රූප කියන කාරණාව. මේ ලෝකේ තියෙන රූප කියලා જાතිය ආන් ඒ රූප කියන කාරණාව අපි ගත්තා. අරගෙන ඉවර වෙලා අපි ඒ රූප අනිච්චයි කියලා මතක් කරා ඔබට. ඇයි දැන් අපි ඒක අනිච්චයි කියලා තේරුම් ගන්නේ? මොකක් තේරුම් ගන්නගෙන නැති නිසා. අපි ඒක නිච්චයි කියලා තමයි තේරුම් අරන් තියෙන්නේ. නමුත් අපි දැන් ඒක නිච්චයි නෙමෙයි ඒක අනිච්චයි කියලා තේරුම් ගන්න. දැන් නිච්චයි කියලා අපි ලෝකයේ තියෙන රූප සම්බන්ධයෙන් අපි හඳුන්වගෙන ඉන්නවා. ඒක තථාගතයන් වහන්සේ නමක් ඇහිල්ල ඉවර වෙලා මේ රූප නිච්චයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි දැනටමත් රූප හඳුන්වගෙන ඉන්නේ නිච්චයි කියලා තමයි. නමුත් ලෝතර බුදුපියන් වහන්සේ තමයි පෙන්වලා දෙන්නේ රූප කියන්නේ අනිච්චයි කියලා. වැටහෙනවද? එතකොට ඕම් ඔය කියපු ලෝකේ තියෙන කාරණා පහෙන් රූප කියන කාරණාව අනිච්ච ලක්ෂණයෙන් යුක්තයි කියලා තැනදී ඔය අනිච්ච ලක්ෂණය එක එක අවස්ථාවලදී ගැළපෙන ආකාරයට තථාගතයන් වහන්සේ අර්ථකථනය වටහලා දීලා තියෙනවා. එතකොට අපි පසුගිය සතියේ කතා කළා රූප කියන ඒවා හේතුන්ගේ ඵලයක් කියලා. එහෙනම් මේ ලෝකේ තියෙන සියලුම රූප හේතුවක් නැතුව ඕපපාතිකව උදා වෙච්ච ඒවා නෙමෙයි. මේ ලෝකේ තියෙන සියලුම රූප හේතුවක් සහිත උදා වෙච්ච ඒවා. මිසක් එකපාරටම ඩොග් ගහලා පහල එකපාරට කොහෙන් හරි මතුවෙන්නේ එහෙම නෑ රූප. මේ ලෝකේ තියෙන සියලුම රූප හේතුක ඵලයක්. එතකොට ඔය දහසක් රූප අතරේ ලෝකේ තියෙනවා. දැන් ලෝකේ තියෙන රූප ගහ ඕන තරම් රූප තියෙනවා. ඔය දහසක් රූප අතරේ අපි පළමු කොටම විග්‍රහ කරගන්න ඕනි හරි වැදගත් රූපයක් තියෙනවා. ඒ රූපේ වටහා ගත්තට පස්සේ එතනින් එහාට අනිත් රූප සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ 99ක් විතර විසඳලා යනවා. ඒ නිසා අපි මේ ලෝකේ දහසක් රූප තියෙච්චාය. නමුත් ඔය දහසක් රූප අතරේ එක රූපයක් අරගෙන ආංගේ රූපය අනිත්‍යයි කියලා අපි තේරුම් ගමු. එතකොට මේ ලෝකේ තියෙන දහසක් රූප අතරේ එක රූපයක් තමයි ඔය කියපු වටිනම නැත්නම් අපි හොඳටම විදර්ශනා කරගන්න ඕනේ තේරුම් බේරුම් කරගන්න ඕන රූපේ තමයි ඔය ඇටමස් ලේනහර වලින් හැදිලා තියෙන ඕම් ඔය රූපේ. අපි එදා මතක් කරා ඔය ලෝකයේ කියන කාරණා පහක් තියෙනවා. එතකොට ඔබ ගිහිල්ලා බරකිරණ තරාදියක් උඩ නැග්ගොත් ආන්ගේ බරකිරණ තරාදියේ යම් ස්කන්ධයක් පෙන්වනවා කිලෝ ගාන. ආන්ගේ රූපේ. එතකොට ගහක් කියලා කියන්නේ රූපයක් නෙමෙයි. ගහක් කියලා කියන්නේ රූපයක් තමයි. ඒක ගලක් කියලා කියන්නේ ගලක් කියන්නේ රූපයක්. කම්පියුටර් එකක් කියන්නේ කම්පියුටර් එකක් කියන්නේ රූපයක්. ඔය ඔක්කොම රූප. නමුත් ඔය රූප නෙමෙයි අපි මේ වෙලාවේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ ඇටමස් ලේනාර වලින් හැදිලා තියෙන රූපේ සම්බන්ධය. එතකොට තථාගතයන් වහන්සේ පෙන්වන ওই රූපේ හේතුක ඵලය. එතකොට ඒ වගේම තමයි මේ රූපේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි එදා කතා කරා. මම නැවත ඒක කතා කරා. ওই රූපේ ඔබ අරගෙන අපි ගත්ත කියන හොඳට කල්පනා කරලා බලන්න. ඔබද ඔය රූපේ හදාගත්තේ. ඔය රූපේ ඔබ හදාගත්තා නම් හදාගත්ත එක කෑල්ලක් කියනවා. ඔය රූපේ කිසිම කෑල්ලක් ඔබ හදාගත්ත කෑල්ලක් නෑ. ඔය රූපේ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙන හැමතිස්සෙම. ඒ කියන්නේ ඔගේ ලේ ගමනා ගමනයක් හැමතිස්සෙම වෙයි. ඒ වගේම තමයි ඔගේ හදවතක් තියෙනේ හදවත පිම්බෙනවා ඇකිලෙනවා හැමතිස්සෙම. ඒ වගේම පෙනහළු තියෙනවා පෙනහළු පිම්බෙනවා ඇකිලෙනවා හැමතිස්සෙම. ඒවා ඔහුගේ ආමාශයක් තියෙන එක කෑම දිරවනවා. ඊට පස්සේ ඒකට බඩගින්න දැනෙනවා. ඒ වගේම විවිධාකාරයේ මේ නහරවැල් හැමතැනම තියෙන ඒවා හරහා ලේ ධාතු ගමන් කරනවා. දැන් ඕකේ ඔය යම් කිසි ක්‍රියාවලියක් දිගින් දිගටම සිද්ධ වෙනවානේ. දැන් ඔබට පුළුවන්ද ඔය රූපේ සිද්ධ වෙන හදවත පිම්බෙන හැකිලෙන එක නවත්ත? ඔබ එක පාට හිතපු ගමන් දැන් අනේ මෙච්චර කාලයක් ඕක දැන් තිබුණා හැකුණා පොඩි විවේකයක් දෙන්න ඕන ඈ කියලා වෙලා දැන් ඔබට පුළුවන් දුක නවත්තා. පුළුවන් නම් නවත්තලා පින්නම් බා කවවර කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔබ හිතපු සැනින් ඒක නවතිනවා. නවතින්නේ ඔය මුළු ඇඟ පුරාම ලේ ගමන් කරනවා. ඔය ගමන් කරන්නේ පොඩි වෙලාවක නවත්තන්න බරන් කාටද පුළුවන් නවත්තන්න බෑ. ඔබට වැටහෙනවාද පින්වතුනි, යමක් වෙන එක නවත්තන්න බැරි නම් ඒ වෙන දේ ඔබට අහිති නැති එකක් කියලා ඔබට වැටහෙනව නේද? එහෙනම් ඔය රූපය කියලා කියන්නේ ඔබ හදාගත් එකක් නෙමෙයි. ඕක පින්වතුනි කර්ම ශක්තියේ උදව්වෙන් හැදිච්ච එකක්. දැක්කද? හැදිච්ච එකක්. හදපු එකක් නෙමෙයි. හැදිච්ච එකක්. හැදිච්ච එකයි හදපු එකයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. ඕක හැදිච්ච එකක්. දැන් අපි පිරිමි පාසලේ ඉන්නවනම් ඒ ඇත්ත රැවුල් කැපනවා. දැන් රැවුල් කැපුවට පස්සේ රැවුල් වැවෙන එක නවත්තන්න පුළුවන්. කොණ්ඩේ කපනවා. කොණ්ඩේ කැපුවට පස්සේ කොණ්ඩේ ආයේ වැවෙන එක නවත්තන්න පුළුවන්. කොච්චර හිතුවත් වැවෙන එක නවතින්නේ නැහැ. කොච්චර හිතුවත් බැරි. එහෙනම් ඔබට හොදාකාරව තේරෙන විදිහට ඔබේ ගෙදර මිදුලේ තනකොළ වැවිලා තියෙනවා. මැෂින් එකක් අරන් තනකොළ ටික කපනවා. මේ තනකොළ කැපුවට පස්සේ මොකද වෙන්නේ? තනකොළ ගහ කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඒකට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ඔබ තනකොළ කැපුවා කියලා අදාළ නැහැ. ආයේ තනකොළ ගහන්නේ. ඔබ ආයි කප. ආයි කපනවා ආයි වැවෙනවා. එහෙනම් ඔබට වැටහෙන්නේ නැද්ද ඒ තනකොළ ගහ වගේම තමයි ඔය ඔළුවේ තියෙන කෙස් ටිකත් කියන්නේ? සාහසුද්දෙම ඔබට කිසිම දෙයක් කරන්න බෑ තනකොළ ගහට. තනකොළ ගහේ වෙනම ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි කැපුවට පස්සේ වැවෙන්නේ. ගහක අත්තක් කපන. ගහේ අත්ත කැපුවා කියලා ඉවරලා ඒ ගහේ වෙන ක්‍රියාවලියට විශාල හානියක් වෙලා නැත්තම් ඒ ක්‍රියාවලිය එහෙම සිද්ධ වෙන්නේ. ඒ අත ආයි වැවෙනවා. දළු දාලා ආයි හැදෙනවා. ඒ වගේ තමයි පිටින් ඔය ශරීරය කියලා කියන්නේ. ඔබට හොඳටම වැටහෙන උපමාවකට ගත්තොත් ගහකට උපමා කරලා බලන්න. ගහක් වගේම තමයි. එහෙනම් ඔය රූපේ හැටි ඔන්නෝක. රූපයක් කියලා කියන්නේ ඔන්න වගේ තමයි. මේ එහෙනම් අපි දැන් ওই දහස ලෝකෙ තියෙන දහසක් රූප අතරින් අපිට මේ වෙලාවේ වැදගත්ම රූපේ කියලා ගත්ත ඔන්න ඔය රූපේ. එතකොට ඔබ අහලා ඇති පින්වතුනි ගිරිමානන්ද සූත්‍රය. තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව මෙන්න මෙහෙම කාරණාව දේශනා කරලා තියෙනවා. එතන එක තැනක තියෙන ඔබ අහලා ඇති. කේසා ලෝමා නසා දන්තා තචෝ මන්සන් හාරු වට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනම් කිලෝමකම් පිහකම් පප්පාසං ආදී වශයෙන් කෑලි 32ක් ගැන දේශනා කරන මේ ශරීරය තියෙනවා. ඒ කියන්නේ මේ රූපය කියන එක තථාගතයන් වහන්සේ කොටස් 32කින් ගොඩ නැගිලා තියෙන බව හොඳට පෙන්නලා දීලා තියෙනවා. එහෙනම් මේක මේ නිකම්ම තියෙන එකක් නෙමෙයි. ඔන්න ඔය 32 එකතු වුණාට පස්සේ තමයි ওই රූපේ ওই විදිහට පේන්නේ. නැත්තම් ওই රූපේ ওই විදිහට විද්‍යාමාන වෙන්නේ ඕන් ඔය කියන කෑලි 32 එකට එකතු වෙලා තියෙන තාක්කල් විතරයි. ආන් එකෙන් ඔබ තේරුම් ගන්න ওই රූපේ ෆික්ස් නෑ කියලා. මේක මේ හේතුන්ගේ ඵලයක් විදිහට විද්‍යාමාන වෙනවා. ඕන් ඔය කියන කෑලි 32 එකතු වෙලා තියෙන තාක්කල් ওই රූපේ ওই විදිහට විද්‍යාමාන වෙනවා. ওই කෑලි 32 වෙනස්කම් වෙනකොට ওই රූපේ වෙන වෙන විදිහට විද්‍යාමාන වෙනවා. දැන් හොඳාකාරව ඔබ තේරුම් ගන්න. ඒ වගේම පින්වතුන් සදාගතයන් වහන්සේ එතරම් දේශනා කරලා තියෙනවා ඔය රූපේ සම්බන්ධයෙන් රෝගාබාධ ටික. චක්කු රෝග, සෝත රෝග, ගාන, જીවහා ආදී වශයෙන් જીවහා රෝග, කාය රෝග, සීස රෝග ආදී වශයෙන් ගොඩ ඕක ඇසුරු වෙලා නැත්නම් ඕකට හැදෙන රෝග ටික. දැන් ඔය හැදෙන රෝග සම්බන්ධයෙන් ඔබට රූපේ සම්බන්ධ ඔය හැදෙන රෝග සම්බන්ධයෙන් ගත්තහම ඒක මේ නිවන් මගට රූපේට ගලප ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ රූපේ කියලා කියන්නේ තනිකර මේ ලෙඩ හැදෙන එක. අනේ මේක නම් තේරුමක් නැති එක. මේක නම් වැඩක් නැහැ. මේක මේ ලෙඩමයි හැදෙන්නේ. ලෙඩ හැදෙනවා. ඔහොම කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. දැන් මේ හිතන එකේ කිසි වැරද්දක් නැහැ. එහෙම හිතන එකෙන් පින්වුතුනි මේ ඔය රූපේ සම්බන්ධයෙන් කැමැත්තක් තිබ්බනම් ඒක ටික ටික පහ වෙලා හැරෙක හරියි. නමුත් දැන් කොහොමද ඔක දෙවි කෙනෙකුට ගලපන්නේ? දැන් දෙවි කෙනෙකුට කියන්න පුළුවන් ඔය රූපේ චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, જીවහා රෝග, ඔය රෝග ටිකක් තියෙනවා කියලා කිව්වෙ දෙවි කෙනෙකුට කියන්න පුළුවන්. දෙවි කෙනෙක්ගේ මට ඒව නැහැ කියලා. එතකොට පිටුතුනේ එහෙමත් ඔබට හිතුවට කමක් නැහැ, වැරදි නැහැ. නමුත් ඕක මෙන්න මෙහෙම පැත්තකින් හිතන්න පුළුවන්. දැන් අපි ඔබට කලින් කතා කරා නේද? කොණ්ඩේ කැපුවට පස්සේ කොණ්ඩේ වැවෙන එක නවත්තන්න බෑ කියලා. රැවුල කැපුවට පස්සේ රැවුල වැවෙන එක නවත්තන්න බෑ කියලා. දත් එන කාලෙට දත් එනවා, දත් හැලෙන කාලෙට දත් හැලෙනවා. එහෙනම් අපි ඒකෙන් තේරුම් ගන්නවා මේක එහෙම මේ මේක තනිකර මේ සිද්ධ වෙන ක්‍රියාදාමයක් තමයි මේ රූපයක් කියලා කියන්නේ කියලා. හේතු ගැලපෙනකොට ඒ සිද්ධි වෙනවා. හේතු නිරුද්ධ වෙනකොට ඒක වෙන්නේ නැතු යනවා. එහෙම තුකුයි මෙතන මේ වෙන්නේ කියලා. එතකොට මේ රෝග තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් හොඳ ආකාරම බින්දුතුනේ ඔළුව කැක්කුමක් හැදෙන්න හේතු හැකසුණු තොළු කැක්කුම හැදෙනව කොච්චර එපාකුවත් නවත්තන්න බැහැ. අන්න චක්කු රෝග ගත්තොත් එහෙම. දැන් ඇහත් තියෙන නිසා දැන් ඔතන හේතුවල සැකැස්මක් තියෙනවා. එතකොට මේ හේතු ඕන වෙලාවක වෙනස් වුණාට පස්සේ චක්කු රෝග නැමැති ඵලයේ විද්‍යාමානයි. එහෙනම් අපිට හොඳටම තේරෙන අපි කොච්චර හිතාගෙන හිටිය ඇස්ලෙඩ හැදෙන්න බෑ කියන හැදෙනවා. එහෙනම් අපිට ඒකේ හොඳටම තේරෙනවා මේ රූපය කියලා කියන්නේ හේතු ඵලයක් කියලා. සෝත රෝග, මේ කන් රෝග අනන්ත වොන්තරන් දිනනවා. ඒවට ස්පෙෂලිස්ට්ලා වෙනම ඉන්නවනේ. ඒ තරම් රෝග තියෙනවා කියන්නේ මේකේ අදහස් කරන්නේ. එහෙනම් සෝත රෝග හැදෙනවා කියලා කියන්නේ ඔබ කවුද කැමති කනේ ලෙඩ හැදෙනවද කැමති කවුරුද? ඔබ කවු කිසිම කෙනෙක් එහෙම අවශ්‍යතාවයක් නැහැ කාටවත්. අපි හිතමු කාටද අවශ්‍යතාවය තිබ්බා කියලා. ආ ඔබට ඔබ මට ඕනි මට කාංකයක් කොහොම හදා ගන්නවා. නෑ හදා ගන්න බෑ. හදා ගන්න බෑ නේද? දැන් කාංකයක් මේ නිකම්ම හැදෙනවා. හේතු ගැලපුණොත් හැදෙනවා. ඊට පස්සේ අනේ නෑ හොඳ වෙන්න ඕනේ මේක. ඒක හිතාගෙන ඉන්න. දැන් හොඳ වෙනවා. එහෙම හොඳ වෙන්නේ නැහැ. දැන් ඔබට මතක ඇති ඔබ පාසල් යන කාලේ. ඔබට එක දවසක ස්කූල් යන පොඩි කම්මැලි ගමක් ආවොත් එහෙම. දැන් ඔබ ඒ වෙලාවට හරි කැමති අනේ උණ හැදියන්කෝ. ඈ අනේ උණ ගත්තනම් හරි. අද පොඩ උණ ගත්තනම් මේ ඔළු කැක්කම හරියන්නේ නැහැ. බඩේ අමාරුත් ඉවරද නැහැ. අම්මා තාත්තා පිළිගන්නේ නැහැ. බොරු කියනවා විතරයි කියන්නේ. උණ හැදුනනම් හරි අනිවාර්යෙන් පිළිගන්න. දැන් ඔබ මොකද කරේ? උදුළු ගෙඩියක් අරගෙන වෙලා ඊල තියාගත්තා. උණ හැදේ. මම එහෙම අහලා තියෙන මම කරලා නැන්නේ. නමුත් ඒ වෙලාවට උණ හදාගන්න පුළුවන් නම් හරි කැමති. අනේ උණ හැදියන් කිය කී ඉන්නවත් හැදෙන්නේ. එහෙනම් උණ කියන රෝගය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් පිටුතුනේ. ඒ උණ හැදියන් කියලා කිව්වොත් උණ හැදෙන්නේ නැහැ. උණ හැදෙන්න එපා කිව්වට හැදෙන්න නැතුව තියෙන්නේත් නැහැ. හේතු ගැලපුණොත් හැදෙනවා නැත්තම්. එහෙනම් මේ රෝග තුලින් හොඳාකාරව තේරෙනවා මේක සම්පූර්ණ හේතුක ඵල මේ රෝග උදා වෙන එකවත් වැය වෙන එකවත් ඒ කිසිම දෙයක් මොනවත්වත් කරන්න බෑ. හේතු ගැලපුණකම උදා වෙනවා. හේතු ගැලපු නැතුව හේතු නිරුද්ධ වෙච්ච ගමන් වැය වෙලා. එහෙනම් ඔබට හොඳාකාරව තේරෙනවා මේ රූපේ ඔන්නෝ කියන කැලේ දිස් දෙකෙන් ගොඩ නැගිලා තියෙනවා. ඒ වගේම තමයි ආංගේ කියන රූපේ වෙන දේවල් එකක්වත් වළක්වන්න බෑ. ඒ වෙන දේවල් ටික වෙන බව තේරුම් ගන්න පුළුවන් අපිට අර රෝග තුලින්. ඒක ආදීනව පැත්තට ගත්තට පස්සේ දුක කියන කාණ්ඩය අතර නිවනට උදව් වෙනවා. මේ පැහැදිලි කරලා දුන්නේ මේකේ අනිච්ච කියන කාණ්ඩය අතර කොහොමද ඒ ටික නිවනට උදව් කරගන්න කියලා. එතකොට ඔන්න ඔද්ද හොඹට හොදාගාරම් පේන මේ ලෝකෙ තියෙන දහසක් රූප අතරේ ඕම් වයි රූපේ තනිකරම අනිච්ච ලක්ෂණයේ තියෙන එකක් කියලා. හොඳ ඔබ හොඳ තේරුම් ගන්නවා. ඒ වගේම තමයි දැන් ඔබට ප්‍රශ්නයක් ඇහිලා ඇති. එතකොට හාමුදුරනේ දැන් අපි මීට කලින් අපි දේශනාවල් අහලා තිබුණේ මේ රූපේ පෙළෙන සුළුයි කියලා. එතකොට මේ දැන් කියන එක ඒකයි ගැලපෙන්නේ නැහැ වගේ කියලා ඔන්න ඔබට දැන් ප්‍රශ්නයක් ඇහිලා ඇති. පින්තුනි මේ රූපේ තියෙන ලක්ෂණ දෙකක් ගැන මේ කියන්නේ. එක ලක්ෂණයක් තමයි රූපේ පෙළෙන සුළුයි කියන ලක්ෂණය. අනිත් ලක්ෂණය තමයි රූපේ උදා වෙනව වැය වෙනව නැත්තම් හේතුන්ගේ ඵලයක් කියන ලක්ෂණය. ඔය දෙකම හරි. දැන් ඔබ කලින් රූපේ පෙළෙන සුළුයි කියලා කතා කරපේ කිසිම වැරද්දක් නැහැ. ඇයි පෙළෙන සුළුයි කියලා කිව්වේ? මේ ලෝකේ රූප ඕන තරම් තියෙනවා. මේ රූප පිළිබඳ යථාභූතව අර්ථය හරියට දන්නේ නැති නිසා ඔකට මොකද වෙන්නේ? බැඳෙන. බැඳුණු ගමන් ඒ කාන්තේම හිත පෙළෙන්න ගන්නවා. ආන්ගේ නිසා පිටුනේ මේ ලෝකේ තියෙන සියලුම රූප පෙළෙන සුළුයි තමයි. ඒකත් මේ රූපවල තියෙන ලක්ෂණය. එතකොට ඒ කියන්නේ එකක් මේ කියන්නේ තව එකක් නෙමෙයි. අනිච්චතාවයම අනිච්ච කියන වචනේ ඒ අවස්ථාවට අනුකූලව නිවන කර ගැනීම උදසා අර්ථ ගන්නන්න පුළුවන්. එතන පිළි නට්ටේන අනිච්චා. නම් පිළේන අර්ථයෙන් ගන්නවා අනිච්ච කියලා. දැන් උප්පාද වයත්තේන අනිච්චා උදා වෙන වැය වෙන අර්ථයෙන් අනිච්චයි කියලා ගන්නවා. ඒතරේ දෙකම නිවැරදි පිංගුතුනි. ඒතර ඔබට මේ පැහැදිලි කරලා දෙන්න යන්නේ ඔබට තවදුරටත් මේ නිවන කරගන්න පහසු වෙන ක්‍රමවේදයේ. එතකොට ඔන්න දැන් ඔබට හොඳ ආකාරයෙන් වැටහෙනවා මේ රූපය කියලා කියන්නේ මොකද්ද? මේ මෙහෙම එකක් ලෝකේ තියෙන්නේ මොනවද? රූපයි වේදනයි සංඥායි සංකාරයි විඤ්ඤාණය. එතනින් හැර වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒ පහෙන් අපි එකක් ගත්තා උදාහරණයට රූපය කියන එක. එතකොට රූපය කියන එකේ අපි ප්‍රධාන ලක්ෂණයක් කතා කරා රූපය කියන එක අනිච්චයි කියලා. රූපය කියන්නේ හේතුක ඵලයක්. එහෙනම් දැන් ඔබට උදාකාරම තේරෙනවා මේකතුනේ මේ රූපය කියන්නේ. දැන් අපිට ওই රූපය කියන එක අනිච්චයි කියලා කියන තව හොඳ තේරුම් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. තේඟුතල යමක් අනිච්චයි නම් ඒක විනාශ කරලා දාන්න පුළුවන් එක. ඒක මේ ලෝකෙ නිච්ච එකයි තියෙන්නේ. ඒ තමයි නිවන. නිවන කියන එක නිච්චයි පිංගුතුනේ ඒකට හේතුව තමයි නිවන කියන්නේ හේතුක ඵලයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ හේතුක ඵලයක් නෙමෙයි. ඒ නිසා නිවන කියන එක කාටවත් නසන්න බෑ. නිවන කියන එක නසන්න බෑ. ඇයි? නිවන කියලා කියන්නේ හේතුක ඵලයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ ෆික්ස් එකක්. නිවන කියන්නේ නිච්ච එකක්. නමුත් රූපයක් කියන එකක් වෙනුනේ ඒකාන්තයෙන්ම නසන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබේ ගෙදර තියෙනවා කියලා මේසයක්. ඔබට ওই මේසෙ ওই මේසෙ නසන්න බැරිද? පුළුවන්. මොකද කරන්නේ? ඒ මේසේ ඒ විදිහට විද්‍යාමාන වෙන හේතු ටිකක් තියෙනවානේ. කකුල් හතරක් තියෙනවා, ලෑල්ලක් තියෙනවා, එන ටිකක් ගහලා තියෙනවා. හරස් අතට ඒකේ බර අල්ලන්න පුළුවන් ලී කැලි මොන හරි තියෙනවා, මේ ටික ගහලා තියෙනවා. ඔන්න ඔය ටික අයින් කරලා දැම්මම ඔය මේසේ කියන එක නසන්න පුළුවන් පැහැදිලිව. එහෙනම් ඔය මේසේ කියන එක මේ ලෝකේ තුරන් කරලා දාන්න අපිට බැරිද? එහෙනම් තව ශරීරයක් තියෙනවා. ශරීරයක් නසලා දාන්න බැරිද? ওই විදිහේ විද්‍යාමානවල සම්පූර්ණ ඇති කළා දාන්න බැරිද? එහෙනම් ශරීරයක් කියන එක පිටුදී නසන්න පුළුවන් නම් ශරීරයක් කියන එක අනිච්චයි. ඇයි ඒ නසන්න පුළුවන්? නසන්න පුළුවන් පිටුදී ඒක හේතුන්ගෙන් හැදිලා තියෙන නිසා. දැන් අපි හිතමු ගෙදර මේසයක් තියෙන, මේ මේසේ හැදිලා තියෙන හේතුන්ගෙන් නෙමෙයි. ඒ කියන්නේ කකුලුත් නැහැ, මේසල ඇල්ලකුත් නැහැ, ඇනත් නැහැ, මුකුත් නැහැ. ඒ ටික තැන් තැන් වල තියෙනවා. ඇන ටික තියෙනවා හાર્ඩ්වෙයාර් එකේ, ලී ටික තියෙනවා ලී මෝලේ. එතකොට ඉතින් එතකොට මේ දෙයක් නැහැ නේ. අසන්දයක් කොහොමද නැහැ? හැබැයි යම්තරක මේසයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? හાર્ඩ්වෙයාර් එකේ තියෙන ඇන ටික එතන තියලා හරියන්නේ නැහැ. ඒ ටික එන්න ඕනේ මෙතෙන්ට. ලී ටික ලී මෝලේ තියලා හරියන්නේ නැහැ. ඒ ලී ටික ඉරලා කපලා එන්න ඕනේ. ආවට පස්සේ ආන්ගේ ටික එකට එකතු වෙලා තිබුණාට පස්සේ ඒකට දැන් මේ දෙයක් කියලා කියනවා. එහෙනම් අපිට හොඳ ආකාරව තේරෙන්න අපි දුරේ මේසේ කියන එක එකපාරට ඩොග් ගාලා වැටිච් එකක් නෙමෙයි කොහෙන්වත්. අර කෑලි ටික එකතු වෙනකොට, එකතු වෙලා බැඳෙනකොට, අර පටිච්ච වෙනකොට, ගැළපිලා බැඳෙනකොට මොකද වෙන්නේ? සමුප්පාද වෙනවා. ගැළපිලා බැඳෙනකොට සමුදේ වෙනවා. පටිච්ච සමුප්පාද වෙනවා. ගැළපිලා බැඳෙනකොට මේසේ කියනක උදා වෙනවා. එහෙනම් අපිට හොඳ ආකාරව තේරෙනවා පිටුරි මේසේ කියලා කියන්නේ ආන් අර කියන හේතුන්ගේ ඵලයක් විදිහට විද්‍යාමාන වෙන එකක් කියලා. ඔබට පුළුවන් නම් මේසයක් ගෙදර අරගෙන එන්න අර හේතු ටික නැතුව. මොනවාද හේතු? ඇනයි ලී නැතුව මේසයක් ගෙදර අරගෙන බලන්න. කොහොමද තරන්නේ? ඇනයිලි එකට එකතු වෙලා බැඳින නැත්තා, ගැළපෙන විදිහට බැඳින නැත්තා, ඉතින් එතන මේසයක් නැහැ. මේසයක් යම් තැනක තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ඒක සම්පූර්ණ හේතුන්ගේ ඵලයක්. ඒකයි කියන්නේ පිටුනේ. එහෙනම් මේසයක් කියන රූපය හේතුක ඵලයක්. අපි හිතමුකෝ කෙදර දැන් අපි කතා කර අපි තෝරගත්ත රූපේ තමයි ওই මස්ලේ වලින් හැදිච්ච රූපේ. ඔබ ගෙදරට විවාහ වෙලා මනාලියක් අරගෙන අපි එහෙම ගමු උදාහරණ. දැන් මනාලිය අරගෙන කොට දැන් ඒ ගෙදරට ඒ රූපේ ගෙදරට අරගෙද්දි ඔබට පුළුවන් නම් හේතු ටික නැතුව මනාලිය විතරක් කරන්නේ කද්දාම මේකේ. දැන් මනාලිය කියලා කියන්නේ මොකක්ද? මනාලිය කියලා කියන්නේ කේසහලෝමා නකාදන්තා තචෝමන්තන් නහරු වට්ටි අට්ටි මිජ්ජා වක්කං හදේ යකන ඔන්න ඔය කියන කෑලි දිද්ද එකට එකතු වුණාට පස්සේ ඒකට දාගත්ත එකත් මේ මනාලි කියලා කියන්නේ. ඔය කෑලි 32 අරන්ගෙන නැතුව මනාලි විතරක් ගෙදර අරන්ගෙන පුළුවන්ද? ඒව අරන්ගෙන නෑ. ඔබ ඇත්තරම ගෙදර අරන්ගෙනව කියලා කරන්නේ මොකද්ද? ඔය කෑලි 32 අරන්ගෙන එක තමයි කරන්නේ ඇත්තට. ඒකට ඉතින් නමක් දාගෙන තියාගෙන ඉන්න මනාලි කිත් කවන්නෑ ඒක. රූපෙට දාගත්ත නමක්. ඒක කවන්නෑ ඇගියම. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව වැටහෙනවා පින්තුනි. මේ හේතු නැතුව ඵලයක් කවදාවත් ලෝකේ නැහැ. සාහේ මේකක් කාටවත් පරිහරණය කරන්නත් බෑ. එහෙනම් මේ ලෝකේ තියෙන සියලුම දේවල් ඔබට වැටහෙනවා. සියලුම අපි කතා කරන්නේ රූප ගැන විතරයි තාම. මේ ලෝකේ තියෙන සියලුම රූප හේතුන්ගේ ඵල. ඇත්තම මනමාලය මනාලි කියලා කියන්නේ ওই කැලේ 32ක් තමයි ඉති. වෙන මොනවාද ඕකේ තියෙන්නේ? ඔබට පුළුවන් මනාලියක් අල්ලන්න. මනාලියක් අල්ලන්න කියලා මොකද්ද කරන්නේ? ගිහිල්ලා අල්ලන්න. මනාලියව දැල්ලුවේ නැත්නම් හමෙන් දැල්ලුවේ. තියෙන එකකින් ඉපහල් අල්ලන්න. නැති එක කොහොමද අල්ලන්න? මනාලි කියලා කියන්නේ හේතු 32ක එකතුවකින් සමුදේ වෙන එකක්. ෆික්ස් එකක් නෙමෙයි. අනිච් එකක්. ඒ නිසා තමයි ඒක ඕන වෙලාවක වර්ණසන්න පුළුවන්. මොකද අර හේතු ටික අයින් කරලා දැම්මොත් එතනින් යන මනාලි කියලා එකක් නැහැ. දැන් ඔබගේ මිදුලේ කොස් ගහක් තියෙනවා. මොනවෙන්ද හැදිලා තියෙන්නේ? මුල් වලින්, කොළ වලින්, අතු වලින්, අරටුවෙන්, පොතු වලින් ඕවෙන් හැදිලා තියෙන්නේ. හරි. ඕකේ තියෙන අපිට ඕනේ මේ කොස් ගහ අයින් කරලා. කොස් ගහ වර්ණසන්න ඕනේ. දැන් මොකද කරන්නේ? කොස් ගහ වර්ණසන්න පුළුවන්ද? ඕකේ තියෙන ඕක හැදිලා තියෙන හේතු වලට අතවත් තියන්නේ නැතුව. බැ කොස්ගා වනසනෝ කියලා ඔබ මොකද්ද කරන්නේ? අර හේතු ටික අයින් කරනවා. ඒ කියන්නේ අතු ටික කපලා පැත්තකට දා. කොළ ටික ගලවලා පැත්තකට දා. පොතු ටික ගලවලා පැත්තකට දා. කඳ කපලා පැත්තකට දා. මුල් ටික ගලවලා පැත්තකට දා. අර හේතු ටික එක එක තැන් වලට දැම්මාට පස්සේ කොහොද දැන් කොස්ගා? කොස්ගා කොහෙද තියෙන්නේ? එහෙනම් ඔබට හොඳට තේරෙන්න ඕන පිඟුතුනේ. කොස්ගා කියලා කිව්වේ තනිකරම අනිච්ච දෙයක්. ඒ කියන්නේ ෆික්ස් එකක් නෙමෙයි. හේතු ගැළපීමෙන් සමුදේ වෙන එක. හේතු ගැළපිලා සමුදේ වෙන එක. හේතු නිරුද්ධ වීම වෙලාවයි. එහෙනම් හොඳට තේරුම් ගන්න පිඟුතුනි ඔය රූපය කියලා කියන්නේ තනිකරම මොන විදිහටද? එහෙනම් රූපය කියලා කියන්නේ අපි දැන් අද තවදුරටත් කතා කරා පිඟුතුනි මේ රූපය කියන එක අනිත්‍යයි කියන කාරණා. දැන් බලන්න හොඳට මොන තරම් පැටලවිල්ලකට පැටලලා ඉන්නේ කියලා පිඟුතුනි. දැන් ඔය රූපේ හේතුක ඵලයක් කියලා වැටහෙනකොට ඔබට හොඳ ආකාරම දෙනවයි රූපේ එක බිന്ദു මාත්‍රියේ දෙයක්කට අයිතිවාසිකමක් තියන්න බෑ. ඇයි ඒ? අයිතිවාසිකමක් තියන්න නම් බෙගොතේ ඕක ඔබ නිර්මාණය කරගත්ත එක වෙන්න ඕන. එහෙම වෙච්ච කිසිම දෙයක් ඕකේ නැහැ. එහෙම වෙච්ච කිසිම දෙයක් ඕකේ නැති වුණාට මොකද වෙලා තියෙන්නේ? තණ්හාවෙන් බැඳිලා තියෙන ඕකට. ඇයි ඔය තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ? මේක එහෙම අයිති කරගන්න බැරි හේතුන්ගේ ඵලයක් කියලා නොහෙටෙන නිසායි. මේක පෙරිල්ලට හේතු වෙන දෙයක් කියලා නොහෙටෙන නිසායි ඔකට බැඳෙන්නේ. නිකම්ම නෙමෙයි බැඳෙන්නේ. අපි ඉස්සරහදි කතා කරු කොහොමද ඔය තණ්හා උපදින්නේ කියලා. අපි මේ අවිද්‍යාව ගැන මේ කතා කරන්නේ දැන්. අපි මේ කතා කරන්නේ අවිද්‍යාව ගැන. ඒකේ ලෝකේ තියෙනවා කාරණා පහ. මොනවද තියෙන්නේ? රූපයි වේදනයි සංඥායි සංඛාරයි විඥානයි. ඔය ටහද වෙන මොනවාක් අල්ලෝ කියන්නේ? ඕකෙන් රූපය සම්බන්ධයෙන් අපේ හිතේ තියෙන අවිද්‍යාව. ඒ තමයි රූපය කියලා කියන්නේ නිච්ච දෙයක්. නිච්ච දෙයක් කියලා කියන්නේ ඒක ෆික්ස් එකක්. මේ තියෙනවා. නිච්චයි කියලා කියන්නේ ඒක ෆික්ස් කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා ඒක ෂෝක් කියලා. එහෙම නැත්නම් මේක හරි ආස්වාදයි කියනවා. මේක හරි වටින දෙයක්. ඔන්න ඔය කියන අදහස තමයි ඕව සම්බන්ධයෙන් අපි දව තියෙන්නේ. ඔය කොයි අදහසත් හරි. ඕක තමයි අවිද්‍යාව. ඕක හරි වටින එක. ඕක මම මගේ කරගන්න පුළුවන් එකක් ඔය. ඕක මගේ කියලා ගන්න පුළුවන්. නමුත් එහෙම කොහොමද ගන්න? ඒ නිසා ඕක හරි වටින එක. ඕන්න ඕව අදහසක් තමයි තියෙන්නේ. නමුත් එහෙම අදහසක් නෙමෙයි තියෙන්න ඕනේ මේකදී. ඕක අනිත්‍යයි කියන අදහස තියෙනවනේ. ආන් එක තමයි විද්‍යාව රූප සම්බන්ධයෙන්. ඔබ හලදී අවිද්‍යාව විද්‍යාව ගැන දෙකක් තියෙනවා. මේ කතා කරන්නේ විද්‍යාව ගැන. රූපය කියලා කියන ඕම වගේ. එතකොට බලන්න පින්වතුනි, ඔබ දැන් පුංචි කාලේ ඉඳලා ඔය පරිස්සම් කරගත්තා කියලා හිතාගත්ත රූපේ ඔබ අවුරුදු 40ක් විතර පරිස්සම් කරා, අවුරුදු 20ක් 30ක් පරිස්සම් කරා, ඔය මොන දේ ඔබට කොහොම කරා ඔය රූපේ ඔබ කියන කිසිම දෙයක් අහන්නේ නිකන් කිසිම කෙලේ ගුණයක් නැහැ. ඇයි? අනේ මං අවුරුදු 20ක් 30ක් පරිස්සම් කරා ඒත් කොණ්ඩේ දෙනවා. අනේ මං අවුරුදු 20ක් 30ක් පරිස්සම් කරා ඒත් කකුල කල්ල ගියා. අනේ මං අවුරුදු 20ක් 30ක් පරිස්සම් කරා ඒත් මාව උසයන්නේ. දැන් මේකදී ඔබ කොච්චර පරිස්සම් කරා, කොච්චර රැකවරණ දැම්මා, ඔය එකක්වත් ඔය රූපය අහන්නේවත් නැහැ. මොකද රූපේට ඔය එකක්වත් අදාළව නෙමෙයි. ඇයි ඒ? රූපේ කියන්නේ හේතුක ඵලයක්. දැන් ඔන්න හොඳටම තේරුම් ගන්න ඕන පින්වතුනි. එහෙනම් දැන් ඔබට හොඳට වැටහෙනවා මේ ලෝකේ තියෙනවා කාරණා පහක්. ඒ කාරණා පහේ රූප කියන කාරණාව හේතුක ඵලයක්, ඒක අනිත්‍යයි කියලා ඔබට වැටහෙනවා. මේක හේතු ගැළපීලා උදා වෙලා තියෙනවා, හේතු විරුද්ධ වීම වෙලා තියෙනවා. දැන් එතකොට ඔබ කලින් ඔබට මම ප්‍රශ්නයක් ඇහිල්ල ඇති. එතකොට හාමුදුරනේ දැන් එතන මේ හිතේ උදා වෙන රූපය කියන එක ඒකනේ උදා වෙන වැවෙනු කියලා අපි අහලා තියෙනවා. දැන් මේ රූපේ දෙකක්ද? එහෙමයි. මේ රූපේ දෙකක් තමයි. මේ කතා කරන්නේ ලෝකයේ තියෙන රූප සම්බන්ධයෙන්. රූපං අනිච්චා කිව්වා මිසක් හිතේ උදා වෙන රූපය අනිච්චයිය. මේ තියෙන කැලි 32 හැදිච්ච රූපේ විතරක් අනිච්චයිය. එහෙම නෙමෙයි කතා කරන්නේ. රූපං අනිච්චා, සියලුම රූප අනිච්චයි. එහෙනම් ඇහැ රූපේ ගැටලා රූපයක් හිතේ උදා වෙනවා නම් ඒ රූපෙත් අනිච්ච තමයි. ඒ රූපේ හිතක කාලයක් විතර බොහොම පොඩි කාලයක් උදා වෙලා තියෙන, උදා වෙලා වැහැලා යන ඒකත් රූපයක් තමයි. ඒතකොට සමහර රූප උදා වෙලා තියෙනවා පැයක්, සමහර රූප උදා වෙලා තියෙනවා තප්පරයක්, සමහර රූප උදා වෙලා තියෙනවා මේ චිත්තක්ෂණය, සමහර රූප උදා වෙලා තියෙනවා අවුරුදු 60ක්. දැන් මේ පෘථිවි කොච්චර උදා වෙලා තියෙනවා? අන්තකල්ප 64ක් පෘථිවි උදා වෙලා තියෙනවා. ඒ කොහොමද උදා වෙලා තියෙනවා කියන්නේ? ඒ කියන්නේ තියෙනවද? තියෙනවා කියන එක නෙමෙයි පිටු උදා වෙලා තියෙනවා කියලා කියන්නේ. ෆික්ස් නෑ කියන්නේ. හේතු වලින් ගැළපීලා තියෙන මේ පෘථිවි කියන එකත් ඒකද? ඒක බාර ඩොග් ගාලා වැටිච්ච එකක් නෙමෙයි. මේකෙත් හේතු තියෙනවා. මේ පෘථිවිය වෙනසන්න බැරිද? පුළුවන්. මේකේ හේතු ටික වෙනසොත් එමේ එතනින් අර පෘථිවිය කියලා එකක් නෑ. එහෙනම් පෘථිවිය කියලා කියන්නේ උදා වෙච්ච එකක්. හොඳට මේ උදා වෙන වැය වෙන කියන අර්ථය ගන්න තේරුම් හොඳට තේරුම් ගන්නවා. මොකද ඉස්සරහට අපි කතා කරන සියලුම දේවල් ඔය උදා වෙන වැය වෙන කියන අර්ථය යටතේ තමයි කතා කරන්නේ. උප්පාද වයට් එන අනිච්චා කියන අර්ථය. දැන් උදය විඥානය කියලා හිම අහලා ඇති. අපි ඉස්සරහට වෙලාවක් තියෙනොත් අපි ඒ ගැනත් එහෙම හිත කතා කරමු. ତොර එච්චර යන්න කලින් අපි මේ හොඳට මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න යන්න. එතකොට ඊළඟට මම මේ වෙලාව කියන්න කැමති මේකුත් මෙන්න මේ කාරණා. දැන් මේ කියන දේවල් ඔක්කොම ඔබ දැනගන්නවා කියන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ දේවල් පිළිබඳව ඔබ මොහොම බුද්ධිමත් පිරිසක් නිසා ඔබට කියද්දී මේව වැටහෙනවා. වැටුණා කියලා කියන්නේ වින්නතුනි මේ වැටහිච්චකින් මොකක්වත් වෙන්නේ නැහැ ඔබට. වැටුණා කියන එක වැටුණයි දෙච්චර. එතනින් එහාට කරන්න තියෙන වින්නතුනි මේ වැටහිච්ච මේ තියරි එක මේ කතා කරන කාරණාව ප්‍රායෝගිකව අත්දකින්නවා. ප්‍රායෝගිකව අත්දකින්නවා කියලා කියන්නේ අත්දැකීමට ගන්න ඕන. අත්දැකීම අත්දකින්නවා. අත්දැකීම කියලා කියන්නේ දැන් ඔය ඔබ ගාව තියෙන රූපය. ඕක තමයි ඔබට තියෙන අත්දැකීම. ඕකට මේ වෙන මොකක් කරන්න ඕනේ නැහැ. දැන් ඇද්දක පියාගෙන කොහෙට හරි ගිහලා පළඟක් එහෙම ඇදගෙන එහෙම ගන්නෑ. එහෙම කරන්න එහෙත් කමක් නැහැ ඉතින්. කකුල් දෙක නවාගෙන හිතුවත් කමක් නැහැ. කකුල් දෙක දිගරන් හිතුවත් කමක් නැහැ. එහෙම එකක් මේකට අදාළ නැහැ. අත්දැකීමට දාන්න ඉන්න ඉරියව්ව අදාළ එකක් නෙමෙයි. අත්දැකීමට දාන නම් අත්දැකීමක් තියෙන්න ඕන. දැන් අත්දැකීම නැද්ද? ඔය තියෙන්නේ ෂෝක් එකට. අවුරුදු 60ක 70ක අත්දැකීමක් තියෙනව නේද? දැනුත් ඒ අත්දැකීම තියෙනවනේ. අත්දැකීම කියලා කියන්නේ අත්දකින්න පුළුවන් දෙයක් දැන් තියෙනවා. අන්නේ අත්දැකීම. මේ කියපු කරුණ ඔස්සේ අත්දකින්න ඕනේ. මේ කියපු මේ කරුණ ඔස්සේ අත්දකින්න ඕනේ. ආන්ගේ අත්දැකීම අත්දකින්නකොට තමයි පින්නතුනේ මේ ලෝකයේ රූප සම්බන්ධයෙන් තියෙන යථාර්ථවත් ධර්මතාවය හිතට හොඳට ගෝචර වෙන්නේ. ධර්මය කියලා කියන්නේ ධර්මතාවය. මේ ලෝකයේ යථාර්ථවත් ධර්මතාවය. බුද්ධ ධර්මය කියලා කියන්නේ මේ ලෝකයේ යථාර්ථවත් ධර්මතාවය මොකද්ද කියන එක තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. මොකේද? ලෝකයේ ධර්මතාවය. මොකද්ද ලෝකය කියලා කිව්වේ? රූපයි වේදනයි සංඥායි සංකාරයි විඤ්ඤාණයි. ඕන් ඔය කියන ලෝකයේ ධර්මතාවය. ඒතර ලෝකේ තියෙන රූපයි වේදනයි සංඥායි සංකාරයි විඤ්ඤාණයි. ඒකෙන් අපි දැන් රූප කියන කෑල්ල ගත්තා. ආන් ඒ ලෝකයේ තියෙන කාරණා පහෙන් රූප කියන කාරණාවේ ධර්මතාවය මේ මේකයි. මේ මේකයි ඒකේ ඇත්ත తත්වේ. ඕන් ඕක තමයි පින්තුනි ඔබ මනසිකාරය කරන්නේ. රූප සම්බන්ධ. දැන් ඔබ පුළුවන් මේ හොඳට මේ අනිච්චතාවය කියන එක හොඳට වටහා ගන්න රූප සම්බන්ධය. මේක සම්පූර්ණ හේතුන්ගේ ඵලය. දැන් ඔය ඔබ ගාව තියෙන අත්දැකීම් උදේ ඉඳලා රෑ වෙනකන් ඔබට ලැබෙන හැම වෙලාවකදී ඔබ හොඳ සිහියට ගන්න මේ රූපේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේක මේ හේතු ගැළපෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ ගන්න කියලා හොඳට අත්දකින්න. මොකද අත්දකින්න රූපේ නැමැති අත්දැකීම අත්දකින්න. ආන් එතකොට බින්දුතුනි මේ කතා කරන ලෝකයේ ධර්මතාවයේ මේ යථාර්ථවත් ධර්මතාවයේ ඒ කියන්නේ බුද්ධ ධර්මයේ කියන එක ජීවිතයට ගැලපෙන නැත්තම් අත්දැකීමට ගැලපෙන කාලයක් ඔබ මේක හොඳට කරද්දී හොඳ පුහුණුවෙන් කරද්දී බින්දුතුනි අනේ මේ තථාගතයන් වහන්සේ කියපු කාරණාව හරියටම හරිනි කියලා තේරෙන්න ගන්න. ඔහොම තේරෙනකොට මොකද වෙන්නේ? අනේ මෙච්චර කාලයක් හේතුක ඵලයක් වෙච්ච රූපයක් මගේ කී කී සරසන වැඩපිළිවෙලක් කර කර හිටියා. රමණේ කරන වැඩපිළිවෙලක් කර කර හිටියා. ඒක නිසා මහා ගින්දරක් හටගත්තා. ඒ ඔක්කොගෙම ටික ටික නැති වෙන්න ගන්නවා පිටු. දැන් ওই රූපෙට මොන හරි උනොත් ඒ මහා පුදුමාකාර ගින්දරක් එනවා. ඇයි? මේ රූපේ කර්ම ශක්තියට අහිතිකක් කියලා නෙමෙයි දාලා තියෙන්නේ. මේක හේතුන්ගේ ඵලයක් විදිහට හටගත් එක පිටුතුනි. ඔය රූපේ පිච්චුනොත් එහෙම හරිනම් අඬන්න ඕන කවුද? කමනේ අඬන්න ඕන. ඔබ අඬන්නේ ඇයි? මොකද රූපෙට ඔය රූපේ කියන එක කෑලි 32කින් හැදිලා තියෙන අයිතිකාරය ඒ කෑලි 32නේ. වෙන කවුද? ඇයි? ඉතින් ඔය ඒකනේ හේතු ටික. දැන් මම උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම එහෙම ගන්නවා. දැන් ළමයි 5 දෙනෙක් ඉන්න පවුල. අපි හිතමු. ඒ ළමයි 5 දෙනාව කුසේ තියාගෙන හැදුවේ අම්මා. එන අම්මා කියන අම්මා තමයි ඒකට ලොකු හේතුවක් රැකසුවේ. දැන් මේ උදාහරණයක් ගන්න ඈ. ඒක තේරුම් ගන්න. එතකොට කුසේ තියාගෙන හැදුවා. හැදුවට පස්සේ මොකද උනේ? ඉතින් එහෙම වුණා. එතකොට තාත්තා ඒ කන්න බොන්න දීලා ඒ ටික කරා. එතකොට ඒ ළමයා ඒ ළමයි 5 දෙනා සම්බන්ධයේ හේතු සැකසුවනේ අම්මයි තාත්තා. එහෙනම් ඒ ළමයි 5 දෙනාගේ අයිතිවාසිකම අම්මයි තාත්තයි කියලා කිව්වට කමක් නැහැ. මේක උදාහරණයක් ගන්න වර්මාර්ථයෙන් ගන්න එපා කපනායි. එතකොට එහෙනම් අපිට වැටහෙනවා යම් හේතු ටිකක් තියෙනවා නම් යම් දෙයක් සම්බන්ධයෙන්. නැත්තම් යම් හේතු ටිකක් තියෙනවා නම් යම් කිසි ඵලයක් සම්බන්ධයෙන්. ඒ ඵලයේ අයිතිකාරීත්වය පැනවෙන්නේ ඒ ඵලයේ ඒ විදිහට තියෙන්න ඕන කරන හේතු වලට. නැත්ත වෙන කෙනෙක් කොහොමද ඒකයි අයිතිවාසිකමක් ගන්නෙ? එනවල හොඳ ආකාරම වැටහෙනවා පිංගුතුනි. මේ රූපේ කියන එක කෑලි 32කින් තමයි හැදිලා තියෙන්නේ, සැකසීලා තියෙන්නේ. එතකොට ඒ කෑලි 32කින් හැම පිච්චෙනවා. එතකොට කාටද ප්‍රශ්නේ? මේක කෑලි 32කින් හැදිච්ච එකක්. මේක එහෙම අයිතිවාසිකමක් පනවන්න බැරි එකක්. මේක ෆික්ස් නැති එක කියලා නොහැටෙන තාක්කල් තමයි පින්තුනි ඔය රූපය කියන එකට බැඳිලා තියෙන්නේ. නමුත් මේක එහෙම එකක් නෙමෙයි කියලා වැටහෙන්න ඕන් ඔය කියන බන්ධනේ නිදහස් වෙන මාර බන්ධනේ කියලා කියන්නේ ඕකට තමයි. ඔය හැම තැනටම ඇලිලා තියෙන්නේ. ඇලෙන්න හේතුව තමයි ඒක විදර්ශනා කරගන්න බැහැ හරියට. ඒක හරියට විග්‍රහ වෙලා එන්නේ නැහැ. ඒ නිසා බැඳෙනවා. දැන් හොඳටම තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වතුනි. දැන් මේ ලෝකාවබෝධය කියන එක නැත්තම් මේ සද්ධර්ම නැත්තම් මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධම්ම අවබෝධය කියන එක තේරුම් ගැනීම විතරක් නෙමෙයි. තේරුම් ගත්ත දේ අත්දැකීමට අත්දකින්න. නැත්තම් ජීවිතයට දාන්න ඕන. ලැබෙලා තියෙන අත්දැකීමට ගලපන්න ඕන. ආන් එතකොට ඔබට හොඳටම ටිකෙන් ටික ටිකෙන් ටික වැටහෙන්න ගන්නවා. අනේ මේ කියන එක හරියටම හරිනේ කියලා. එතකොට දැන් ඔබට රෝගා ඔය කයට හැදෙන රෝග සම්බන්ධයෙන් හොඳට හොඳ පැත්තක් තියෙනවා හිතෙන්. දැන් ඔබට ඔළුව කැක්කමක් හැදෙනකොට කොහොමද ඉඳන්නේ? අනේ මේ රූපේ අනිච්චයි නේන්න. ඇයි? මේ ඔළුව කැක්කම හැදුණා. කිසිම උවමනාවක් තිබුණ නැහැ හදාගන්න. නමුත් හැදෙන. ඊට පස්සේ බෙහෙත් බිව්වට පස්සේ ඔළුව කැක්කම හොඳ වෙන්නේ. දැන් අපි හිතමු කෙනෙක් බෙහෙත් බොනවා ඔළුව කැක්කම හොඳ වෙන්න ඕනේ නැහැ කියලා හිතන් ඉන්න කියලා. දැන් බෙහෙත් බිව්ව ඔළුව කැක්කම හොඳ වෙන්නේ නැති වෙනවා. නෑ හොඳ වෙන. ආන් එතකොට ඔබට ඔන්න ඔබට හිතා ගන්න පුළුවන් ඔළුව කැක්කම හොඳ වෙනකොටම හිතන්නත් පුළුවන් මොකද්ද? අනේ රූපේ අනිච්චයි හරියටම හරි සාදු සාදු මට වැටුණා කියලා. ඔළුව කැක්කමක් හැදෙනකොට හිතන්න පුළුවන් අනේ සාදු සාදු ඔළුව කැක්කම හැදෙන්නේ හොඳයි නෙමෙයි. අනේ සාදු සාදු ඔළුව කැක්කම හැදෙච්ච එකෙන් මම තේරුම් ගත්ත මේ රූපය අනිච්චයි කියලා. ඔබට බඩගින්න හැදෙන. ඒකත් රෝගයක්නේ. හැමදාම වද දෙන රෝගයක්නේ. දැන් බඩගින්න හැදෙනකොට මොකක් තේරුම් ගන්නද? අනේ සාදු සාදු මේ රූපය අනිච්චයි කියලා තේරුම් ගත්තා. බඩ පිරෙනවා. බත් දැන් මොන හරි කාන්නතුලිකක් දුන්නාම බඩ පිරෙනවා. එතකොට මොකද වෙන්නේ? අර හටගත්ත ගින්න දැන් නැහැ. දැක්කද? හේතු සපයනකොට ඵලයෙන් නිරෝධ වෙලා යනවා. ගහකට පොර දැම්මට පස්සේ ගහ ලියලනවා. පොර දාන්නේ නැතුණාට පස්සේ ගහ හැකිලෙන. එතකොට ඔබට මොකද කරන්නේ? ඔබ කන්න නැතු හිටියට පස්සේ කෙට්ටි වෙනවා. ඒක දැකලා මොකද තේරුම් ගන්න තියෙන්නේ? අනේ රූපය අනිච්චය වැටුණා. ඒ කියන්නේ අනේ මේක එක්ටු වෙනවනේ, අනේ මේක කැත වෙනවනේ, කුඩු වෙනවනේ, එහෙම එකක් නෙමෙයි. දැන් ඔබගේ රූපේ වයසට යනනම් මොකද හිතන්නේ? අනේ වැටුණා. හරි සප්‍රසාද හිතින් තේරුම් ගන්න තියෙන. අයියෝ අර කාට කදුලෙල්ලක් වගේ කරගෙන ඉවෙලා අයියෝ අයියෝ මේක නාකි වෙනවනේ, අයියෝ මේක වයසට යනවනේ, අයියෝ කුණු වෙනවනේ, අයියෝ පිටුතුනි. මම දන්න තථාගත ශ්‍රාවකයන් වහන්සේ නම් කිසිම දැනක අයියෝ අයියෝ කී කී ඉවෙලා මූණු කදුලෙල්ලක් වගේ කරගෙන ඉවෙලා දහම් මනිතිකාරය කරන්නේ නැහැ. අයියෝ කුණු වෙනව නෙමෙයි, කුණු වෙනකොට තේරුම් ගන්නවා. කුණු වෙන බව තේරුම් ගන්න. කුණු වෙනකොට තේරුම් ගන්නවා මේක අනිච්චයිනේ කියලා. මොකද කුණු වෙන එක නවත්තන්න බෑනේ. කුණු වෙච්ච එකට බෙහෙත් ටික දැම්මද පස්සේ කුණු වෙච්ච ටික හරියන එක නවත්තන්නත් බෑ. අන්න තේරුම් ගන්නවා අනේ සාදු සාදු රූපය අනිච්චයි. දැන් බලන්න එතකොට දතක් හැලනකොට හිතන්න පුළුවන්. දතක් හැලනකොට ප්‍රසාදයෙන් ඉන්න පුළුවන්. කොච්චර හොඳද බලන්නකෝ. දතක් හැලෙනවා අනේ සාදු සාදු තේරුම් ගත්ත මේ රූපය අනිච්චයි කියලා. අනේ ඉතින් දත් හැලෙනවනේ. අනේ ඉතින් දත් හැලෙනවා වැඩක් නෑ අයියෝ දත් හැලෙනවා. ඒ මොකද්ද ඒ? එතකොට මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අඬන පිරිසක් නේ. අඬන පිරිසක් නෙමෙයි පිංගුනේ දතක් හැලනකොට ප්‍රසාදයටපත් වෙන පිරිස තථාගත ශ්‍රාවකයා. එහෙනම් ඔබ අනිත්‍යතාවය හොඳට තේරුම් අරගන්න පිංගුතුනි. එතකොට දතක් හැලනකොට කොණ්ඩේ ඉදෙනකොට බඩගින්නක් එනකොට බඩගින්නේ නැති වෙනකොට ඔළුව කැක්කමක් එනකොට ඔළුව කැක්කම නැති වෙනකොට කොන්දේ අමාරුවක් එනකොට කොන්දේ අමාරුවක් නැති වෙනකොට දැන් මේ වෛරස් එක මේ කාලේ තියෙන මොකද කරන්ති? වෛරස් එක හැදිච්ච ඇයි මොකද කරන්ති? අනේ සාදු සාදු මන් තේරුම් ගත මේ රූපය අනිත්‍යයි කියලා. ඇයි? වෛරස් එක හැදෙනවා, හැදෙන හේතු තියෙනකන් ඒ විදිහට තියෙනවා. වෛරස් එකට හේතු නැති වෙනකොට වෛරස් එක එතනින් එහාට නෑ. එතකොට වෛරස් එක සුවේ වෙනකොටත් අනිත්‍ය වඩන්න පුළුවන්. වෛරස් එක හැදෙනකොටත් අනිත්‍ය වඩන්න පුළුවන්. වෛරස් එක තියෙනකොටත් අනිත්‍ය වඩන්න පුළුවන්. උදා වෙන මොහොතේ හේතුව, වැය වෙන මොහොතේ හේතුව. ඔය තුන් තැනදිම හොඳට අනිත්‍යතාවය වඩන්න පුළුවන් රූපේ සම්බන්ධයෙන්. එහෙනම් ඔබට හොඳ ආකාරම තේරෙන්න ඕන පිංගුතුනේ රූපය සම්බන්ධයෙන්. ඔය හිතේ බැඳිල්ලක් තියෙනවා නම් ඒ බැඳිල්ල නිසා හටගන්නේ එකම එක දෙයක් විතරයි, දුක විතරයි. වෙන මොකුත් හටගන්නේ. ඕම් වෙන්නේ රූපය සම්බන්ධයෙන්. බන්ධනයක් තියෙනවා. ඒ බන්ධනේ ද හට ගන්න ඕන, හට ගන්නෙම දුකම විතරයි. ඒතකොට අපි දැන් මේ කතා කරේ මොකද්ද? ලෝකයේ තියෙන දහසක් රූප අතරින් ප්‍රධානම රූපේ තමයි ගත්තේ ඔබගේ රූපය කියලා හිතන් ඉන්න රූපේ. ඔබ හිතන් හිටියට කමන්නේ නැහැ, නමුත් එහෙම වෙන්නේ. ආන් ඒ රූපේ තමයි අපි මුලින්ම විදර්ශනා කරන්න ගන්නෙ. පිංගුත්‍රි ඔය රූපේ හොඳට විදර්ශනා කරනකොට අනිත්‍යයි කියලා ඔය රූපේට පරිබාහිර තියෙන රූප සම්බන්ධයෙන් ඉතින් කවර කතාවද? ඔය රූපේ හැමනම් ඔය කතාවද බඳගත්ත මහත්යගේ නෝනගේ රූප ගැන ඉතින් කවර කතාවද? ඔය රූපේ තෝම එනද ඔබ හොඳ ආකාරව වටහා ගන්න ඕනේ. ඔය ළඟින්ම තියෙන රූපේ ඕම් ඔය වගේ එකක්. එහෙනම් එළියේ තියෙන රූප සම්බන්ධයෙන් කවර කතාවද? දරුවා කියලා කියා කියා ඉන්න කිව්වට කමන්නේ. නමුත් කිව්වට ඉතින් හොඳට තේරුම් අරන් බලන්න මොකද්ද ඒ දරුවා කියන්නේ. මහත්ය නෝනා කී කී කිව්වට කමන්නේ නැහැ. අපි කියමු හොඳට තේරුම් ගන්න මොනවද ඒ කියන්නේ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. නයිදං අත්ත කතම් බිබ්බා නයිදං පර කතං ගගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති පුත්තා මත්තේ ධනම් මත්ති ඉති බාලෝ විහංජති අත්තහ යත්ත නෝන කුතෝ පුත්තෝ කුතෝ ධන. ඔබගේ කියලා හිතාගත්ත දේවලුත් ඔබගේ කියන්න බැරි නම් ඒව සම්පූර්ණ හේතුන්ගේ ඵලයක් නෑ. මොන ධනේද මොන පුත්තු පුත්තා මත්තේ ධනම් මත්ති ඉති බාලෝ විහංජති අත්තහ යත්ත නෝන කුතෝ පුත්තෝ කුතෝ ධන. සම්බුද්ධ දේශනා පිඟුතුනි හරිම පරම ගම්භීරයි. මේව මනසිකාරය කරන්න පිඟුතුනි මේ ගැන හිතන්න ඔබගේ මහ පුදුම විදිර නිවිලයි. හැබැයි පිඟුතුනි හරි අර්ථ වලින් වටහා ගන්න. එතකොට කිසිම තැනකදී හිත දුකකටපත් වෙනවා කියල එකක් නෙමෙයි වෙන්නේ. සියලුම දේවල් විපාක විදිහට දකින්න හේතුන්ගේ ඵල විදිහට දකින්න මහා ප්‍රසාදයක් හිතට එනවා. රූප සම්බන්ධයෙන් අපි ඉස්සරහදී වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරනවා. එයෙන් එතකොට පිංගුතුනි ලෝකේ තියෙන ඊතුරු කාරණා හතරේ ඒ කාරණා හතරත් ඔය විදිහටම කතා බහ කරාට පස්සේ ඔබට වැටහෙන්න ගන්නවා. මොකද ඒවත් අත්දැකීම්. රූපේ විතරක් නෙමෙයි අත්දැකීම, තව අත්දැකීම් හතරක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන ඕම් ඔය කියන අත්දැකීම අනිත්‍යයි කියලා වටහා ගත්තට පස්සේ ඔබට වැටහෙනවා මේ මුළු ලෝකෙම මොකයි කියලාද? අනිත්‍යයි. මේ මුළු ලෝකෙම අනිත්‍යයි කියලා. ඔන්න එතකොට වැටහෙනවා. මේ ලෝකෙම අනිත්‍යයි. මේ ලෝකෙම හේතුන්ගේ ඵලයක්. එහෙනම් මෙවැනිම දේවල් තමයි හැමතැනම තියෙන්නේ. එහෙනම් බාහිර අභ්‍යන්තර කියන ඔය සියලුම ලෝක සියුම් ගන හීන ප්‍රනීත බාහිර අභ්‍යන්තර කියන ඔය සියලුම ලෝකෙ මුළු ලෝකෙම අනිත්‍යයි කියලා ඔන්න වැටහෙනවා. එහෙනම් අපි කියදෙන හොඳ ආකාරම ඔය කියපු කාරණා ටික හොඳට මනසිකාරය කරන් කරලි වෙලා ඊළඟ සාකච්ඡාවේදී අපි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගැන කතා කරා. අද කතා කරන්න හිටියේ නම් කාල වේලාව වේගෙන් ගත වෙලා යනවා. ඉතින් ගත වෙලා යන නිසා අපි කියන්නේ මොකද මේක මම පුළුවන් තරම් හිමින් කතා කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි මේකේ ආධුනික පිරිසක් බණ අහනවා. ඒ පිරිසට තේරුම් ගන්න තමයි මේ ටික මේ කතා කරන්නේ. ඉතින් අපි කතා කරන ඉස්සරහට යනවා පින්තුනි. එතකොට අපි ඊළඟ සතියේ කොහොමද වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගැන කතා කරමු. ඒටි කතා කරලා බලද්දී ඔබ මුළු ලෝකෙම කියන්නේ මොකන්ද කියලා දැන් දන්නවා. ඒ දන්න ලෝකය අනිත්‍යයි කියන එක ඔබ හොඳටම වැටහි. ඒ අනිත්‍ය වැටුණාට පස්සේ අපි එතනින් එහාට කතා කරනවා දුක්ඛ අනත්ත සම්බන්ධයෙන්. ආන් එතකොට ඔබට වැටහෙනවා මේ ලෝකෙම ඔන්න ඔය කියන ලක්ෂණ තුනෙන් සමන්විතයි කියලා. අනිත්‍ය දුක්ඛ අනත්ත කියන ලක්ෂණ වලින් සමන්විතයි කියලා. එතන ඔබට ඊට පස්සේ එන ප්‍රශ්නයක් ඇයි අනිත්‍ය දුක්ඛ අනත්ත වඩන්නේ? ඒකට ඕන කාරණා අපි ඊළඟට කතා කරමු. මොකක් නිසාද අනිත්‍ය දුක්ඛ අනත්ත වඩන්නේ කියලා. අන්න එතකොට පින්දුර ඔය ටික ඔක්කොම කතා කරාට පස්සේ ඔබට වැටහි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන ඒ අති උත්තරී සරු ලෞතර බුදු පියන් වහන්සේ නම මේ ලෝක ධාතුරු දේශනා කරපු චතුරාර්ය සත්‍ය සහසුද්දෙම ඔබට අවබෝධ වෙලා ඒ ටික කතා කරලා ඉවරනට පස්සේ එනා පිටකදී අපි ක්‍රමානුකූලව දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඇයි මේදී මේ පොඩ්ඩයි නේ මේ ඔක්කොම කියන්නේ නැත්තේ ඇයි ඔක්කොම කිව්වට වඩා නෑ බෙවිද එහෙම එකපාරට වතහ ගන්න බෑ. ඔබට වැටහෙනවා ඇති නමුත් ඔබ විතරක් නෙමෙයිනේ බණ අහන්නේ. ඔබට හිතනවා නෑ වැටෙනවා කියලා කමක් නෑ. නමුත් බොහෝ පිරිසක් බණ අහනවා. ඒ හැමෝටම තේරෙන විදිහට තමයි ක්‍රමානුකූලව කතා කරගෙන යන්නේ. ඒතර ඔක්කොම ටික ඔබට වැටුණාට පස්සේ ලෞතර බුදු වෙන්න අහසේ නම චතුරාර්ය සත්‍ය කියන දේශනා කරපු මේ පරම ගම්භීර සත්‍ය ධර්මය ඔබට අවබෝධ වෙනවා. එතනින් එහාට
ඔබට දිනේ නිවන් මඟ පූර්ණේ කරගන්න කටයුතු කරගෙන යන්න ඉස්සරහට. ඉතින් ඔබට කරන් තියෙන දැනුත් මේ නිවන් මඟට ඕන කරන වැඩේ තමයි පිංගුදිරි කරන්නේ. රූපං අනිච්චයි කියලා හොඳට වඩන්න, මනසිකාරය කරන්න, තේරුම් බේරුම් කරගන්න, අත්දැකීමට දාන්න, සතියක් දෙකක් පුරාවටම අත්දැකීමට දාලා ඉවරලා ඊළඟ සාකච්ඡාව සූදානම් වෙන්න. එදාට අපි ඒක ටික ඒ විදිහට කතා කරමින් ඉස්සරහට යන්න. ඒතර ඒත් එකම අපි කතා කරනදී පටිච්චසමුප්පාදය ගැන දේශනා කරමු. පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියන්නේ බොහොම පුළුවන් තරම් කෙටි අර්ථයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න. ඔය ඔක්කොම එකයි. ඔය ඔක්කොගෙන් බිඳුනේ නිවන් දකින්න ඕන කරන උතුම් කාරණා තමයි තථාගතයන් දේශනා කරලා තියෙන්නේ. ඒ ටික ඔබට ඉදිරියේදී බොහොම පැහැදිලිව දේශනා කරන්න උත්සාහ කරනවා. මොකද අද ඉඳන් එහෙනම් අපි අදට දහම් සාකච්ඡාව සමාර කරමු. අයිත් ඊළඟ සාකච්ඡා වාරයකදී ඊටු ටික සාකච්ඡා කරන්න හිතක්. මොකද අද ඉඳන් එහෙමනම් සියලු දෙනා කෙටියෙන් පුණ්‍යානුමෝදනා කරලා අපි සාකච්ඡා සමාර කරමු. එහෙනම් සියලු දෙනා සීපත් කරගන්න අනන්ත මහ සංසාරය පුරාවටම ඔබ විසින් කරගන්න දෙනව සීලම් පුණ්‍ය ගංගා කුලංගා සියල සීපත් කරගන්න. ඒ වගේ උපන්දාවට මේ දක්වා කාලයක් පුරාවට ඔබ විසින් කරගන්න දෙනව සීලම් පුණ්‍ය ගංගා කුලංගා සියල සීපත් කරගන්න. ඒ වගේම අද දවසේදී දහම් සාකච්ඡා ශ්‍රවණය කරලා දහම් මනසිකාරය කරලා ඊදාකාරී පුණ්‍ය කටයුතු කරලා කරගන්න දෙනව සීලම් පුණ්‍ය ගංගා කුලංගා සියල සීපත් කරගන්න. මේ කරගන්න දෙනව සීලම් පුණ්‍ය ගංගා කුලංගා පළමුවටම අප සියලු දෙනාට පරිදෙන් ධර්මයේ අනුශාසනා කරන්නව ආරාමයේ ගුරු දෙවියන් වහන්සේතුළු සීලම මඟ වඩන්නව භික්ෂුන් වහන්සේලා සෑම සදනා ඒ වගේම ලෝකාත්‍රේ පුරා මඟ වඩන්නව භික්ෂු භික්ෂුණී පාසු පාසිකා ගැන අවශ්‍යවන පිළිසත් ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමසලා තිර ජීවන විසාක අපල කටයුතු කරන මහා නායකණු නායකයන්ව මහා සංඝ රත්න සෑම සදනා ඒ වගේම ආරාමයේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නව මහත්මා ආත්මී සෑම සදනා ඒ වගේම සජීවස් වින්නව මෞදි මාපීත මිත්‍රයන් පිළිසත් කිනවන සිවි දනා ඒ වගේම ආරාමයේ දසාසම්බදල කටයුතු කරන්නව දායකාර සාදී සෑම සදනාකට මේ කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ගංගා කුලංගා අනුමෝදන් එතැයි පින් අනුමෝදන් නියමිතුනේ ඊයට හැදි වැල්ලි දෙවෙනව රෝගාබාධ ගහපුළු බද්දවාණ වෙන පොඩි වෙන හිරවන්දන විනවන්දන යත්තන් සියලක සාදු වෙන බුද්ධත්ව සාල්ලි සත් දාතු දුන් සිවිමේ වැඳ බෙමිණියව රෝගාබාධ ත සියලක සාදු වෙන බුද්ධත්ව සිල් නාද සක්සුරි මිදත්තා රස කුතලේ වඩත්ත රස පුණ්‍ය ක්‍රියම් කරත් වනි බාහන පරම සුඛයෙන් සුඛිතර වේවා කියන සාදු කරදර දින අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුනේ මේ කරගන්න දෙනවා නම් තම වන්න පුණ්‍ය ගංගා සරංගා සම්බුද්ධ ශාසනයේ දේශනාවේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම නිසා කැපලා කටයුතු කරන්නා වූ තවදින සවාසී වැඩ වාසය කරන සක්‍ර දේව තුමා සිවිල් පරිවාර සේනාපතිතුමා ඒ වගේම චාතුරු මහරජගේ වැඩ වාසය කරන උත්තරාශ්‍රේ විරු පක්ෂ වයිස් ශ්‍රෝණයා කියනවා සතරවරුන්ගේ මහරජගේ පරිවාර සේනාපතිතුමා ඒ වගේම ආරාමයේ ගහක් ගහක් ගන්න කොලයක් කොලයක් ගන්න නම් තනින් වැඩ වාසය කරන බුමාණති විරු ඇතුළු සියලුම උක්ෂ දේව දාපේ සිවිල් දනාත් ඒ වගේම කොල්ලතලේ පටන් සම්බක් නෝග දක්වා වැඩ වාසය කරනවා සියලුම සම්බන්ධ ප්‍රේදේශයන් වාසලා ඒ වගේම බඩ පිටක් ආරක්ෂාවක් සකවර්ණය කරනව ශ්‍රී විෂ්ණු පතරගම සමන්පත් වෙන දෙරුමුණ්ඩායි නායක ගම්බර බණ්ඩාර අධින අනන්නම් ගොත්‍රේ කෙනී සිටිනව සීරුම දේව සමන් වහන්සේලාට මේ කරකට දෙනව සීලම් පුණ්‍ය ගංගා කුසලම ඒකාන්ත අනුභෝදන් නැත්තයි පින් අනුමෝදන් වීම තුලින් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ දී බලේ තෙජ්ජ පරිබණ ඥානේ තද තඩා ජනචිරාත් කාල ශ්‍රී සම්බුදු සාසනය ආරක්ෂා වෙන ඒකාන්ත හේතු වන මෙර වියත්වා ඒ වගේම පින් තුලින් අනන්ත සතර අපුර අපෙමිනි ගමනේදී ඔබගේ නමින් මලගියව යම් ඥාති පිරිසක් ඉන්නවනම් ඥාති මිත්‍රාදී පිරිසක් ඉන්නවනම් ඒ වගේ මේවත් බැවෙදී ඔබගේ නමින් මලගියව යම් මලගියම් ඥාති පිටසක් ඉන්නවා නම් සිරනා සීපත් කර ගන්න මෞදී මහපීති මිත්‍රාදී වශයෙන් මේ කරකට දෙනවා සීල පුණ්‍ය ගංගාවේ ගංගා ඒකත් වීදි පැතිරියත් අපෙන් වීදි පැතිරිය අමුතුන් ඒ දුක දිගාම වෙලා ඉන්නවා නම් සම්දිරි සුගතියත් බව ලබත්තා ඒ සිරු දනා දසල් දෙන මිනිත් අදස කුතර වලත් අනිබ්බහන පරම සුඛයෙන් සුඛිත තර වේවා දන් සාදු කර දෙපින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුතුනි මේ කරකට දෙනවා නම් ප්‍රමාණ පුණ්‍ය ගංගා කුරංගල් මහ බලමයි මේ මේ ප්‍රත්‍යනුමෝදනා පුණ්‍යනුමෝදනා කිරීම තුළින් නැගී ආව සීල පුණ්‍ය කුසල ශක්තියේ මහා ආශිර්වාද බලවත් මහිමෙන් මේ මීවන්ද මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා වෙන සාදු කරදල අධිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසන වශයෙන් සීපත් කරගන්න මේ කරගන්න දෙනවා නම් අප්‍රමාණ වූ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා මහා බල මහිමෙන් ඔබ අපතිරු දිනාටම මේ ජීවිතය තුරදී මේ අත්භවය තුරදී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන දීප වෙනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසලී කාන්තේ මේ වාසනා වේවා කියලා තමයි සාදු කර දෙලා සියලු දෙනා අධිෂ්ඨාන කරන්නේ. සදාට මේ අපතක් ඒව. සම්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයිවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාට මෙහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා. තෙරුවන් සරණයි.
යතිවරයන්